You're with SBS Radio.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
හොඳයි, එහෙමනම් අපි ආරම්භ කරමු මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික වාතාවරණය සම්බන්ධයෙන් සමාලෝචනයකේ දිනට සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම තුළින් ශ්‍රී ලංකාවේ සිට මේ වෙනකොට අපිත් එක්ක සුපුරුදු ලෙසින් සම්බන්ධ වෙලා සිටිනවා මාධ්‍යවේදී මනෝජ් ජුටිතියාවල. ආයිබෝන් මනෝජ්.
ආයිබෝන් දිල්රුක්ෂි.
අපි දන්නවා එළමෙන ජනාධිපතිවරණයත් එක්ක ලංකාවේ දේශපාලනයේ යම් යම් තොරතුරු අපිට වාර්තා වෙමින් තියෙනවා විවිධ ජනාධිපතිවරණ අපේක්ෂකයන් සහ ඒ වටා ගොනුවන කාරණා. ඊට කලින් දැන් මේ පහුගිය සතියේ අවසානයේ වෙනකොට අපිට විශේෂයෙන් දැනගන්නට ලැබෙනවා ශ්‍රී ලංකා පුරාම මහජන සාමය පවත්වාගෙන යාම උදෙසා යුද නාවික සහ ගුවන් හමුදා සේවය යෙදවීමට ජනාධිපතිවරයා ගත්ත හදිසි තීරණය පිළිබඳව මම එතනින් කතාව පටන් ගන්න කැමතියි මනෝජ්. අපි මුලින්ම ජනාධිපතිවරණ අපේක්ෂකයන් සම්බන්ධව ගොනු වෙන දේශපාලනික වාතාවරණය කතාබහ කරන්න කලින් ජනාධිපතිවරයා මේ තීරණය ගැනීමේ හේතුව සහ ඒ වටා ගුරුනැගුණු වාතාවරණය පිළිබඳව අපි මුලින්ම සාකච්ඡා කරමු.
ඔව්, අද ලක්ෂ්‍ය පසුගිය අප්‍රේල් 21 වෙනිදා එළවණු පාස්කු ප්‍රහාරයෙන් පස්සේ රටේ සාමය ආරක්ෂා කිරීම සඳහා සහ මේ ප්‍රහාර සඳහා සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ විමර්ශන කටයුතු පහසු වෙන්න රටේ හදිසි නීතිය ක්‍රියාත්මක කළා. අපි දන්නවා එය සෑම මාසයකට වරක්ම, ඒ කියන්නේ හදිසි නීතිය බලපෑතුවට පස්සේ ඒ ක්‍රියාත්මක වන්නේ මාසයක කාලයක්. ඊට පස්සේ ආයෙමත් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන හදිසි නීතිය දීර්ඝ කරන්න ඕනේ. දැන් මෙවර මේ මාසයේදී හදිසි නීතිය දීර්ඝ කිරීමේ කාල සීමාව අවසන් වුණායින් පස්සේ ආයෙමත් හදිසි නීතිය දීර්ඝ කරන්නේ නැහැ කියලා ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේකුඩ මහතා සඳහන් කළා. යන ඔහුගේ ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් තමන් දැනුවත් කළා. මේ පාස්කුරිදා ප්‍රහාරයෙන් පස්සේ රට ඇතුළේ සිද්ධ වුණු තත්ව එක්ක හදිසි නීතිය ක්‍රියාත්මක කළත් ආයෙමත් මෙතනින් එහාට ඒ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඒ අනුව සමාජයේ යම් කතාවක් නිර්මාණය වෙමින් පටන් ගත්තා. විශේෂයෙන් අත්අඩංගුවට ගත්ත පුද්ගලයින් එහෙමනම් නිදහස් කරන්න වෙයිද, තහනම් කරපු සංවිධාන වල තහනම ඉවත් වෙයිද, මෙවැනි කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න පටන් ගත්තා. ඒ අතරේ තමයි ජනාධිපතිතුමා හදිසි ගැසට් නිවේදනයක් නිකුත් කළේ. මහජන ආරක්ෂාව සඳහා සියලු පරිපාලන දිස්ත්‍රික්කවලට සන්නද්ධ හමුදාව යොදවන්න ජනාධිපතිතුමා තීරණය කරනවා කියන අදහසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේ. හදිසි නීතිය ඉවත් කිරීම නිසා මහජන ආරක්ෂක බලතල අහිමි වෙච්චි සන්නද්ධ හමුදාවලට ඒ බලතල පැවරීමේ අරමුණින් මේ ගැසට් නිවේදනය නිකුත් කරා කියලා තමයි නිවේදනයේ සඳහන් වුණේ. මේ පිළිබඳව වන නියෝගයෙන් පස්සේ ආරක්ෂකාංශවලට තවදුරටත් තමන්ගේ ක්‍රියාමාර්ග දියත් කරන්න ඉඩ ලැබුණා. වගේම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ පිළිබඳව මාධ්‍ය නිවේදනයකුත් නිකුත් කළා. මේ අත්අඩංගුවට ගත්තු පුද්ගලයින් අත්අඩංගුවට ගත්තේ විශේෂයෙන්ම ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ තිබුණු තාවකාලික විධිවිධාන අනුව තමයි මේ පුද්ගලයින් අත්අඩංගුවට ගත්තේ. එම නැතුව හදිසි නීති යටතේ නෙමෙයි. ඒ හින්දා අත්අඩංගුවට ගත්ත පුද්ගලයින් නිදහස් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම අපි දන්නවා තහනම් සංවිධාන විදිහට සංවිධාන තුනක් මේ ප්‍රහාරයෙන් පස්සේ නම් කළා. ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ජමාතේ මිලාතේ ඉබ්‍රහීම් සංවිධානය සහ විලයාත් අස් සෙයිලානි කියන සංවිධාන. මේ සංවිධාන තවදුරටත් තහනම් සංවිධාන බවට පත් වෙනවා කියලා මේ අනුව නිගමනය කරා. ඒ අනුව බොහෝ දෙනෙකුගේ හිතේ බයක් තිබුණේ මේවා හදිසි නීති යටතේ ගත්ත තීරණ, එමනම් මේවා අයමත් ආපස්සට හරවන්න සිද්ධ වේවිද කියලා. ජනාධිපතිතුමා නිකුත් කරපු ගැසට් නිවේදනය සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පිළිබඳව දක්වපු කරුණු දැක්වීම අනුව ඒ එහෙම නෙවෙයි කියලා ඊට පස්සේ රටට තහවුරු වුණා.
අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගෙන සිටින සහ රඳවා සිටින සියලු සැකකරුවන් රඳවාගෙන සිටින්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ තිබෙන නෛතික ප්‍රතිපාදන අනුව. එබැවින් හදිසි නීති රෙගුලාසි දීර්ඝ නොකිරීම අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනවලට හෝ අත්අඩංගුවට ගැනීම වලට හෝ ත්‍රස්තවාදී සැකකරුවන් රඳවා තබා ගැනීමට හෝ මේ ත්‍රස්තයින්ගේ දේපල තහනමට ගැනීමට කිසිදු බාධාවක් නොවන බව සඳහන් කළ යුතුයි.
ඔය පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර. දැන් එහෙමනම් අවධානය යොමු කරමු මොකද වෙන්නේ කියලා ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට. අපි දන්නවා එක්සත් ජාතික පක්ෂයේ මේ වෙනකොට ලොකු අර්බුදයකට මුහුණ දීලා සිටිනවා ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් පක්ෂය ඇතුළින්ම අභ්‍යන්තර ආරංචි මාර්ග විදිහට වාර්තා වෙනවා. මේ වෙනකොට පුද්ගලයන් 3 දෙනෙක් පිළිබඳව අපි කතා බහ කරමින් හිටර දැන් ඒක 4 දෙනෙක් බවට පත් වෙලා තියෙනවා කියලා. මේ තොරතුරු අනුව බලනකොට මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ සූදානම කොහොමද ඉදිරි ජනාධිපතිවරණයට? දැනට පවතින වාතාවරණය කොහොමද?
අවුදලක්ෂයේ දැන් සජිත් ප්‍රේමදාස මහත්මයාව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරු අපේක්ෂකයා බවට පත් කරන්න කියන කාරණාව ආයමත් ටිකක් වැඩිපුර සමාජයේ සාකච්ඡා වෙනවා, කරුඩේට වෙතිනවා. පහුගිය සඳ දවසේ විශේෂ සාකච්ඡාවක් පැවැත්තුණා සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගේ සහෝදරියකට අයිති කියන කොළඹ බාන්ස් ප්‍රදේශයේ නිවසක රැස්වීමක් පැවැත්තුණා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන්. අපිට වාර්තා වුණු විදිහට එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු 77න් 52ක්ම මේ සාකච්ඡාවට සහභාගී වෙලා හිටියා කියලා වාර්තා වෙනවා. විශේෂයෙන් ඇමතිවරු 9 දෙනෙක් සහභාගී වෙලා තියෙනවා. කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, මංගල සමරවීර, මලික් සමරවික්‍රම, තනතාප කෝරළ, දයන්ත කරුණාතිලක, චන්ද්‍රානි බණ්ඩාර, මොහොමඩ් හලීම් සහ රිෂාඩ් බදියුදීන් කියන අමාත්‍යවරුත් මේ සාකච්ඡාවට එක්කාසු වෙලා තියෙනවා. ඊට අමතරව පසුතල මන්ත්‍රීවරු කණ්ඩායමත් මේ සාකච්ඡාවේ හිටියා. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයත් මන්ත්‍රී කණ්ඩායමත් එකම දවසක කැඳවලා ජනාධිපතිතුමා අපේක්ෂකයා විදිහට සජිත් ප්‍රේමදාස මහත්මයාව නම් කිරීමේ ක්‍රියාමාර්ග ගන්න කියන කාරණය පිළිබඳව අග්‍රාමාත්‍යතුමාට යම් ආකාරයකින් දැනුවත් කිරීමක් කරන්න තිබව පොළඹවන්න සාකච්ඡා වෙලා තිබෙනවා. ඒත් එක්කම සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පෞද්ගල සතියේ මාතර දී රැලියක් පැවැත්වුණා. ඒ රැලිය වගේම ඉදිරියේදී මාතලේ ජන රැලිය සංවිධානය කරන්න සූදානමක් තියෙනවා. මේ පිළිබඳවත් සාකච්ඡා වෙලා තියෙනවා. මේ සියල්ල ඉවර වෙලා මාධ්‍යවේදීන්ට සජිත් ප්‍රේමදාස මහත්මයා සඳහන් කරලා තිබුණේ සුදුසු වෙලා වෙනකන් තමන් ඉවසීමෙන් බලා ඉන්නවා කියන කාරණේ. ඒත් එක්කම පසුගිය සිකුරාදා මංගල සමරවීර මහත්මයා සංවිධාන කරපු මාතර සජිත් එනවා ජන රැලිය පැවැත්වුණා. විශේෂත්වය වුණේ එදිනම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට අවුරුදු 4ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් රාත්‍රී භෝජන සංග්‍රහය කර්ලේගා මන්දිරයේදී අග්‍රාමාත්‍යතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා සූදානම් කරලා තිබුණා. විශාල පිරිසක් මන්ත්‍රීවරු පිරිසක් මාතර රැලියට ගියා වගේම ඒ අතරින් කණ්ඩායම ඉතා ඉක්මනින් කොළඹ ඇවිල්ලා මේ රාත්‍රී භෝජන සංග්‍රහයටත් සහභාගී වෙලා තිබුණා. මාතර පැවැත්වෙච්ච රැලියේදී මංගල සමරවීර ඇමතිවරයාත් කතා කරලා වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළා. හරියින් ප්‍රනාන්දු, අජිත් පී පෙරේරා කියන මේ කණ්ඩායමේ ඉදිරියෙන් ඉන්න මැති ඇමතිවරු මේ රැලිය ඇමතුවා වගේම සජිත් ප්‍රේමදාස මහත්මයා ආයමත් මේ ජන රැලියේදී සඳහන් කළේ තමන් අනිවාර්යෙන් ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වෙනවා කියන කාරණය. ඒ වගේම දැන් රාත්‍රී භෝජන සංග්‍රහයන් කිහිපයකුත් පැවැත්වුණා පසුගිය සතියේ. අග්‍රාමාත්‍යතුමා රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කරලා තිබුණා. සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් තුමා රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කරලා තිබුණා. ඒකෙදි යම් ආකාරයකින් කියුණා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරය පිළිබඳව යම් බලාපොරොත්තුවකින් ඉන්නවා කියන කාරණය මේ රාත්‍රී භෝජන සංග්‍රහයත් එක්ක එළියට ආවා. ඉන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහත්මයා විවිධ කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමේදී දෙමළ ජාතික සන්ධානය සමගත් ඍජුව සාකච්ඡා කරලා තිබුණා කියලත් වාර්තා වුණා. ඒ අනුව දෙමළ ජාතික සන්ධානය තමන්ගේ පාක්ෂිකයන් සම්බන්ධයෙන් ඉදිරි රජයකදී දත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් යම් ආකාරයක සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක සාකච්ඡා නිරතුණා කියලත් වාර්තා වෙනවා. ඒ අතරෙම කරුණ ජයසූරිය මහත්මයා පාර්ලිමේන්තුවේ කතානායක ධුරයෙන් නිල් ආස්වන්න යම් සූදානමක් තිබුණා කියන කරුණක් ගිය සතියේ වාර්තා වුණා. ඒකට හේතුව ඔහු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිතුමා අපේක්ෂකත්වයට පත්වේවිද කියන අදහස තමයි ඒ ගැබ් වෙලා තිබුණේ. ඔබ දන්නවා රනිල් වික්‍රමසිංහ, කරුණ ජයසූරිය, සජිත් ප්‍රේමදාස කියන නම් තුන එක්සත් ජාතික පක්ෂයේ විදිහට වැඩි කතා වෙන නම් තුනක්. ඉතින් ඒ අනුව පක්ෂය නම් කරන්නේ කරුණ ජයසූරිය මැතිතුමාවද කියන අදහස මෙතන යම් ආකාරයකින් ගැබ් වෙලා තිබුණා. ඔහු පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන නිසා මුලින්ම කතානායක ධුරයෙන් ඉල්ලා අස්වෙලා ඉඳීවිද කියන අදහසක් එතන ගැබ් වෙලා තිබුණා. කොමුණක් මේ පිළිබඳව විමසපු අවස්ථාවක කරුණ ජයසූරිය මැතිතුමාත් කියලා තිබුණේ එහෙම අස්වෙන්න සූදානමක් නැහැ. නමුත් තමුන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරනවා, ඉදිරියටත් කතානායකවරයා විදිහට ස්වාධීනව කටයුතු කරනවා. නමුත් තමන් එක්සත් ජාතික පාක්ෂිකයෙක් විදිහට ඉදිරියේදී ජනාධිපතිවරණයකදී පක්ෂයේ යම් වගකීමක් පැවරුවොත් ඒ වගේම බහර ගන්නත් තමන් සූදානමින් ඉන්නවා කියන කාරණය සඳහන් කළා. වගේම යලි යලි ත්‍රීපත් කරලා තිබුණා මේ මොහොතේ තමන් පාර්ලිමේන්තුවේ කතානායකවරයා. ඒ හින්දා තමන්ට පැවරලා තියෙන වගකීම පක්ෂපාතීව ඉෂ්ට කරනවා කියලා. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ කොමුණත් තාම තමන්ගේ ජනාධිපති අපේක්ෂකවරයා නම් කරලා නැහැ. අර සුදියෝ සේනසිංහ මැතිතුමාගේ නිවසේ පැවැත්වෙච්ච සාකච්ඡාවේදී බොහෝ දුරට අග්‍රාමාත්‍යතුමාට යම් ආකාරයකින් බල කරන්න සූදානම්ක් තිබිලා තියෙනවා ලබන 15 වෙනිදා කලින්නේ අපේක්ෂකයා නම් කරන්න කියලා. එවැනි තැනක තමයි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධ වෙන කාරණේ මේ වෙලාවට රැඳිලා පවතින්නේ.
හොඳයි, අපි එහෙමනම් දැන් අවස්ථාව ලබා ගනිමු මේ සම්බන්ධව ප්‍රකාශ වන අදහස් කීපයක් සඳහා. එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සඳහන් කළා තිබුණා දැන් මේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නම් කරන්නට පක්ෂ නායකයා විදිහට රනිල් වික්‍රමසිංහගෙත් උපනායකයා විදිහට සජිත් ප්‍රේමදාසගෙත් සහයෝගය එකිනෙකාට නැතුව මේ වැඩේ කරන්න බෑ කියලා.
සජිත් අමතුමා ඉදිරිපත් වුණොත් ජයග්‍රහණය කරන්නට නම් අග්‍රාමාත්‍යතුමා අපේ නායකතුමාගේ සහයෝගයත් අවශ්‍යයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් වුණොත් එතුමාගේ ජයග්‍රහණ වෙනුවෙන් සජිත් අමතුමාගේ සහයෝගය අවශ්‍යයි. කරු ජයසූරිය අපේ කතානායකතුමාට රටේ බෞද්ධ ජනතාවගේ ස්වාමින් වහන්සේලාගේ විශ්වාසය තියෙන නායකවරු 3 දෙනාම එකතු වෙලා තීරණයකට එන්න ඕනේ කවුද ජනාධිපති වෙන්නට සුදුසු අපේක්ෂකයා. අපේ ගම්වල පාක්ෂිකයන්ගේ හදවතේ ලොකු ඉල්ලීමක් තියෙනවා සජිත් අමතුමා ඉදිරිපත් විය යුතුයි කියලා.
විවිධ පුද්ගලයන් දක්වන අදහස් හරහා, විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පුද්ගලයන් දක්වන අදහස් හරහා මේ සජිත් ප්‍රේමදාස මහතාට වැඩි ඉල්ලුමක් තියෙන වගට කරුණු අපිට පැහැදිලි වෙනවා. මේ අමාත්‍ය කබීර් හෂී මහතා සඳහන් කරපු අදහස්, ඔහු කියනවා දැන් 3 දෙනෙක් නෙමෙයි, රනිල්, කරු, සජිත් විතරක් නෙමෙයි, දැන් තවත් එක්කෙනෙක් සරත් ෆොන්සේකත් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා කියලා.
3 දෙනා නෙවෙයි 4 දෙනෙක් කියලා සරත් ෆොන්සේක මහත්තයත් ඉල්ලනවා. කවුද මිනිස්සු ඉල්ලන්නේ? ඒ තීන්දුව තමයි පක්ෂ ගන්න ඕනේ කියලා අපිත් කියන්නේ. අපිට පේන්නේ මිනිස්සු ඉල්ලන්නේ වැඩියෙන්ම රටේ සජිත් ප්‍රේමදාස මහත්තයා.
හොඳයි, එතකොට දැන් සරත් ෆොන්සේක මහත්තයා කියන්නේ මොකද්ද කියලා බලමුකෝ.
තමන් විසින් තමන්ම පත් කරගෙන රැස්වීම් තියදී යනවා. දැන් ඒ රැස්වීම් වල තරුණ පොඩි මැතිවරණතුරු තමයි කතාව දෙන්නේ. ඉතින් ඒකෙන් තේරෙනානේ ජාතික මට්ටමේ මැතිවරණයක මට්ටමට තාම ඇවිල්ලා නැහැ කියලා. 2014 සිරිකොතට ගල් ගහපු දෙවිය තමයි දැන් මේ පාරත්ව ඉදිරියෙන් ඉන්නේ. එකපාරට බල තණ්හාවක් ඇවිල්ලා රජ පුතු මතක් කළා, ආර්යව මතක් කළා. අරේ මේ කුලප් වුණොත් ඉතින් ඔයගේ ප්‍රශ්න ඇති වෙනවා.
හොඳයි, දැන් එක එක්කෙනාගේ අදහස් වලින් කවුරු කා වෙනුවෙන් පෙනී සිටිනවද කියන කාරණාව අපිට පැහැදිලි. දැන් අපි බලමු එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම. දැන් පසුගිය සතියේදී යම්කිසි විශේෂ සිදුවීමක සිදු වුණ ඇත්තටම මේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමට බාර දීලා තිබුණනේ ඔය අධීක්ෂණ මන්ත්‍රී දුරෙන් ඉවත් වුණා චමින්ද විජේසිරි සහ හේෂා විතානගේ. දැන් මන්ත්‍රි හේෂා විතානගේ එක්තරා වර්ග සඳහන් කළා තවත් ඉදිරි පියවරක් තබන්නට සූදානම් සජිත් ප්‍රේමදාස වෙනුවෙන් යම්කිසි තීරණයක් ගන්නේ නැත්නම් පක්ෂය කියලා. මේ ඔහුගේ අදහස්.
සජ්ජාධිපක්ෂයේ මේ රටේ ජනතාව විල්ලන අපේක්ෂකයා නම් කරන්නේ ප්‍රමාදයක් තියෙන වෙලාවේ අධීක්ෂණ මන්ත්‍රීවරු විදියට චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා සහ මම ඒ අදාළ අමාත්‍යංශ වලින් මේ රටට ඉල්ලා අස්සලා තියෙනවා. මේ මාසේ 30 වෙනකොට සජිත් ප්‍රේමදාස ගරු අමාත්‍යවරයා ජනාධිපති අපේක්ෂකයා විදියට නම් නොකළහොත් අධීක්ෂණ මන්ත්‍රී ධූර විතරක් නෙමෙයි මේ වෙනකොට රාජ්‍ය අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය කැබිනට් අමාත්‍ය ධූර දරන අමාත්‍යවරු පවා පැත්තකට වෙලා දේශපාලනයෙන් සමුගන්න කාලයක් උදා වෙන්න බැරි නැහැ.
හොඳයි, දැන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පැත්තෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා හරි අපූරු කතාවක් කියව පහුගිය සතියේදී. දැන් ඔය සජිත් එනවා කියලා මංගල සමරවීර මාතර ප්‍රදේශයේදී තබපු රැස්වීම, මේක පසුපස යම් කිසිවු කුමන්ත්‍රණයක් තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මේකත් රනිල් වික්‍රමසිංහගේ ගැටයක්ද කියන කාරණාව ඔහු සමාජයට අරගෙන ආවා.
සමහර විට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේම කොන්ත්‍රාත්තුවක්ද කියන අපිට සැකයි. ජනාධිපතිවරණ අපේක්ෂත්වය කියන වනාන්තරය තුළ සජිත් ප්‍රේමදාස මහත්තයා තනි කරලා නැවත මංගල සමරවීර මහත්මයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ළඟට පැමිණිලා ජනාධිපති අපේක්ෂයා රනිල් වික්‍රමසිංහ, අගමැති අපේක්ෂයා මංගල සමරවීර කියලා ප්‍රකාශයට පත් වුණත් අපි නම් පුදුම වෙන්නේ නැහැ.
හොඳයි, අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් මේ වෙනකොට වාර්තා වන තොරතුරු පිළිබඳව ඊළඟට කතා බහ කරමු. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකෙක් ඉදිරිපත් කරනවාද, එහෙනම් ඒ කවුද කියන අනුමානත් අපිට වටින් ගොඩින් ඇහෙනවා. තාම හැබැයි නිශ්චිත තීරණයක් නොඇසිර නිසා මේ වෙනකොට පක්ෂ අභ්‍යන්තරයෙන් අපිට ඇහෙන කතා පිළිබඳව අපි සාකච්ඡාවට බඳුන් කරමු. මොනවද ඒ සම්බන්ධයෙන් ඔබට වාර්තා වන තොරතුරු මේ සතිය වෙනකොට?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සූදානම් වෙනවා දැන් ජනාධිපති අපේක්ෂකත්වයේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ලබා දීලා තියෙනවා මේ පෝට්ටුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ඉතින් මේ හින්දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ඔහුට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට පළ කිරීම සම්බන්ධයෙන් එකඟත්වයකට එන්න යම් සූදානමක් තියෙනවා කියලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීරමැතිතුමා සඳහන් කළා. ඔහු කිව්වේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට එක්ක ගිවිසුමකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළඹෙන්න සූදානමක් තියෙනවා. සන්ධානගතවීම ගැන තීරණයකට එළඹෙන්නේ මේ ආකාරයෙන් ගිවිසුමකට එළඹිලා තමයි කියන අදහස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් මහින්ද අමරවීර මන්ත්‍රීතුමා සඳහන් කළා. කොමුණත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සංවිධාන කරපු රාත්‍රී භෝජන සංග්‍රහයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇරයුම් ලැබිලා තිබුණා. ජනාධිපතිතුමාට හදිසියේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආරාධනා කරලා තිබුණා. කෙටි වේලාවකට ජනාධිපතිතුමා ඒ සඳහා සහභාගී වෙලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මලික් ජයතිලක, මහින්ද සමරසිංහ, දුමින්ද දිසානායක කියන මන්ත්‍රීවරු හැරෙන්න සෙසු අය මේ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වුණා කියලත් වාර්තා වෙනවා. කොමුණත් මේ සතියේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ මහින්ද රාජපක්ෂ මහත්මයා අතර හමුවක්, ඊට පස්සේ ජනාධිපති දුරපේක්ෂකත්වයට නම් කරලා තියෙන ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතරත් හමුවක් සිද්ධ වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර සාකච්ඡා මේ අඟහරුවාද ඉඳලා එමත්නම් හෙට ඉඳලා අලුත් මුහුණුවරකින් පවත්වන්න සූදානමක් තියෙනවා. මේ සඳහා සහභාගී වෙන කණ්ඩායම් දෙකේ සමාජිකයනුත් දැන් වෙනස් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර සහ ලසන්ත අලගේවන්න කියන මන්ත්‍රීවරු සහභාගී වන්න නියමිතව ඉන්නවා. පොදු ජන පෙරමුණ පැත්තෙන් බැසිල් රාජපක්ෂ මහත්මයා මේ සාකච්ඡාවලට සහභාගී වෙන්න නියමිතයි කියලා වාර්තා වෙනවා. ඊට අමතරව දලසරාත්පුරම මන්ත්‍රීතුමා සහ ජීල් පිරිස හිටපු ඇමතිවරයා මේ සාකච්ඡාවල සහභාගී වෙන්න නියමිත වෙලා තියෙනවා. ඒ හින්දා හෙට ඉඳලා අඛණ්ඩව මේ සාකච්ඡා පවත්වලා අවසාන තීරණයකට එළඹෙන්න යම් විදිහක බලාපොරොත්තුවක් තියෙනවායි කියලා තමයි වාර්තා කරන්න තියෙන්නේ දිල්රුක්ෂි.
දැන් ඒ අතරතුරේදී මනෝජ්, මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවැත්වුණා. එතනදී අවධානයට ලක්වුණු කාරණා මොනවද විශේෂයෙන්?
පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම තිබුණා. එතකොට ඒකට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකවරයා ආවා. ඒත් එක්කම රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වුණා. ඒකට ඔහු සහභාගී වුණා. ඒත් එක්කම ඒකබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායක රැස්වීමක් තිබුණා. මේකට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පැමිණුණා. ඔහු ක්‍රියාකාරීව දේශපාලනයේ ඉන්න දේශපාලනඥයෙක් නොවන නිසා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවන නිසා මීට කලින් මේ සාකච්ඡා සඳහා මේ රැස්වීම සඳහා ඔහු එකතු වෙලා හිටියේ නැහැ. දැන් ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීම නිසා ඔහු මේ සාකච්ඡාවලට ඇවිල්ලා තිබුණා. කොමුණත් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකින්ගේ රැස්වීම පහුගිය අඟහරුවාද විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායකතුමාගේ නිල නිවසේ තමයි පැවැත්වුණේ. මේ සඳහා බොහෝ දෙනෙක් පැමිණිලා තිබුණා. විශේෂයෙන්ම අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පවා අවධානය යොමු කරලා තිබුණා. ඔබට මතකයි පෞගිය දිනක උදාගම් ව්‍යාපෘතියකදී ජනාධිපතිතුමා සජිත් ප්‍රේමදාසමැතිතුමා පිළිබඳව ඔහු හොරබොරු නැති අවංක වැඩ කරන ජනතා නියෝජිතයෙක් විදිහට හඳුන්වා දීලා තිබුණා. මේ සම්බන්ධයෙන් අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විමසපු වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්මයා කියලා තිබුණා මේක යම් ආකාරයකින් දේශපාලන උපායක් වෙන්න පුළුවන්. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ ආකාරයෙන් කරුණු දැක්වීම කියලා වෙලාවේ උත්තර දීලා තිබුණා. විශේෂයෙන් දාල්ල දිස්ත්‍රික්කයේදී චන්දි විරක්කොඩි මන්ත්‍රීවරයා අවධානය යොමු කරලා තිබුණා. තමන්ට වැඩ කරගෙන යද්දී යම් ආකාරයකින් බාධා සිද්ධ වෙනවා, ඒ තමන්ගේ සහයෝගය අවශ්‍ය නැද්ද කියන එකද ඒකෙන් මේ අදහස් කරන්න කියන කාරණයක් චන්දි විරක්කොඩි මැතිතුමා සඳහන් කරලා තුන. ඒකේ හේතුව ඕ කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක වැඩ කරලා පස්සේ පොදු ජන පෙරමුණත් එක්කතුල වැඩ කරන නිසා යම් ආකාරයකින් වක්‍රව රමේෂ් පතිරණ මන්ත්‍රීවරයාට ඒ චෝදනාව එල්ල වුණායි කියලා හිතලා තියෙනවා. රමේෂ් පතිරණ මන්ත්‍රීකමත් ඒදී අදහස් දක්වලා කියලා තිබුණේ එහෙම ප්‍රශ්නයක් නෑ, බාධා කිරීම නෑ, අපි ඔක්කොට එකතුලා වැඩ කරන්න පුළුවන් කියන කාරණය. බොහෝ දෙනෙකුගේ අවධානය ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ රාත්‍රී භෝජන සංග්‍රහයටත් ගිහිල්ලා තිබුණා. ඒදී මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ආරාධනා කරලා තිබුණේ සියලු මන්ත්‍රීවරුන්ට තමන්ගේ බිරින්දෑවරුන් සමග මේකට පැමිණෙන්න කියලා, භෝජන සංග්‍රහයට පැමිණෙන්න කියලා. ඔව්, ඒ අනුව සියලු දෙනා සහභාගී වෙලා තිබුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමාත් මේ මන්ත්‍රීවරු හම්බ වෙලා, පෞල්වල සමාජිකයන් හම්බ වෙලා විශේෂයෙන් පෞද්ගලිකව සාකච්ඡා කරලා තිබුණා. අර මම කලින් කිව්වාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුත් බොහෝ දෙනෙක් ආපු නිසා මේ අය සුහදව සාකච්ඡා කරලා රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වෙලා තමන්ගේ සුහදත්වය බෙදාගෙන ප්‍රකාශ කරගෙන තිබුණා දිල්රුක්ෂි පෞගේ සතියේ.
දැන් ජනාධිපතිවරණ උණුසුම ඔය ආකාරයෙන් පවතින අතරතුරේදී යම් යම් ආරංචි මාර්ග මගින් පැවසෙන කාරණාවක් පිළිබඳව මගේ අවධානය යොමු වෙනවා ඊළඟට. ඒ තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යම් ආකාරයකින් උත්සාහයක් දරමින් සිටින වගට මේ සතිය වන විටදී අගමැති තනතුර යලිත් වෙනස් කළා. එය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීලා කැබිනට් මණ්ඩලය වෙනස් කිරීමේ යම් කිසි වූ උත්සාහයක් පිළිබඳව. ඇත්තටම මේ සම්බන්ධව කොහොමද මේ වෙනකොට ශ්‍රී ලංකාවේ තියෙන කතාබහ?
ඔව් පසුගිය සති දෙක තුනක කාලයක් තිස්සේ මේ පිළිබඳව යම් රාවයක් තිබුණා. ඒක වතාවක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා උත්සාහ කරා මහින්ද රාජපක්ෂ පැතුමාට අග්‍රාමාත්‍ය දුරේ දීලා අලුත් ආණ්ඩුවක් කරගෙන යන්න අග්‍රාමාත්‍යවරයා පත් කිරීමේ බලතල ජනාධිපතිතුමාට පැවරෙන නිසා මෙවරත් සදිත් ප්‍රේමදාස මහත්මයාට මේ වගකීම පවරයිද කියලා යම් විශ්වාසයක් තිබුණා. මොකද මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අලුත් ආණ්ඩුව පීටුවෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ක්‍රියාකලාපය පිළිබඳව තමයි නෙඩි විවේචනයක් තිබුණේ. සයිත් ප්‍රේමදාස මහත්මයාට එක්ක යම් සමගාමී වැඩ කරපු තත්ත්වයක් තිබුණා. අර අපි කලින් කිව්වාගේ උදාගම් ව්‍යාපෘතියකදී පසුගිය සතියේ සයිත් ප්‍රේමදාස මහත්මයා වැඩ කරන විදේශාගමික ක්‍රියාකලාපයේ ඇදවීමකට ලක් කරා. ඒත් එක්කම යම් ජනාධිපතිතුමා සහ සයිත් ප්‍රේමදාස මහත්මයා අතර යම් සුහදත්වයක් ගොඩනැගිලා තියෙනවා කියලා දේශපාලන වේදිකාවේ සහ දේශපාලන මේ කණ්ඩායම අතර යම් කසුකුසුවකුත් තියෙනවා. ඉතින් මේවයි ප්‍රතිඵල විදියට සයිත් ප්‍රේමදාස මහත්මයාව එකවරම අග්‍රාමාත්‍ය දුරේට පත් කරලා අලුත් ආණ්ඩුවක් බිහි කරයිද අලුත් කැබිනට් මණ්ඩලයක් පත් කරයිද කියන කසුකුසුවක් තියෙනවා. ඔව් ඒක තවමත් එහෙමම තියෙනවා. නමුත් ඒක ඔප්පු කරන්න තරම් කාරණයක් නැහැ. එහෙම නොවේවි කියලා තමයි ඍජුව විමසපු අවස්ථාවලදී සඳහන් කරන්නේ දිල්රුක්ෂි.
දැන් තවත් කතන්දරයක් ඇහෙනවා. මම දන්නේ මේ සම්බන්ධව තියෙන වටපිටාව කොහොමද කියලා. හැබැයි මේ නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයා විදිහට කටයුතු කරපු MLA හිස්බුල්ලා මහතාගේ යම් කිසි වූ සූදානමක් තියෙනවා කියලා ඉදිරි ජනාධිපතිවරණයට මේ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කිරීමේ ඉදිරිපත් වෙන්නේ. මා දන්නේ මේකේ සත්‍ය අසත්‍යතාවය කොයිතරම් දුරට ප්‍රබලයිද කියලා මේ වෙනකොට. ඇත්තටම මොකද්ද මේ සම්බන්ධව තියෙන මේ කතාබහ?
මුස්ලිම් ජනතාව නියෝජනය කරලා ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානමක් තියෙනවා. ඒ තමනුත් ඒ සඳහා සූදානම් කියලා නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා හිස්බුල්ලා මහත්මයා සඳහන් කරලා තිබුණා. ඔහු කියන විදිහට අපේ කිසිම ප්‍රශ්නයකට විසඳුම් දෙන්න බැරි වුණා. අපි ඒ නිසා තරඟ කරලා දෙවෙනි මනාපය දීලා ඒ හරහා අපේ ප්‍රශ්න විසඳ ගන්න බලනවා කියලා තමයි BBC සමග පැවැත්වෙච්ච සාකච්ඡාවකදී ඔහු සඳහන් කරලා තිබුණේ. සුදුසු අපේක්ෂකයෙක් තෝරා ගන්න අනෙක් පාර්ශවත් එක්ක තමයි සාකච්ඡා කරනවා. සමහර විට මම වෙන්න පුළුවන්, බොහෝ අය මගෙන් ඉල්ලනවා මට තරඟ කරන්න කියලා. නමුත් තමන් තරඟ කරන්නේ ජනාධිපති පදවියට එන්න බලාගෙන නෙමෙයි, තරඟ කරන්නේ මැතිවරණයේදී වැඩිම ඡන්ද ගන්න අපේක්ෂකයෙක් එක්ක සාකච්ඡා කරලා එයාට දෙවෙනි මනාපය දෙන්න යම් උත්සාහයක් ගන්නවා. එයත් එක්ක අපේ ප්‍රශ්න ගැන අපි කතා කරනවා. ඒ අනුව අපි එයාට සහයෝගය දෙනවා. තරග කරන පක්ෂයක් තීරණය කරලා නැහැ. මුස්ලිම් සෙසු දේශපාලන කණ්ඩායම් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා තමයි හිස්බුල්ලා හිටපු නැගෙනහිර ආණ්ඩුකාරවරයා සඳහන් කරලා තිබුණේ.
දැන් අපි පසුගිය සතියේදී කතා බහ කළානේ ඉදිරි ජනාධිපතිවරණයට කලින් පළාත් සභා මැතිවරණයේ තිබීමේ සම්භාවිතාවක් තියෙනවද නැද්ද යන්න පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මහින්ද දේශප්‍රිය මහතාත් මේ සම්බන්ධයෙන් පළ කරපු අදහස් පිළිබඳව අපි පසුගිය වර මේ වැඩසටහනේදී සාකච්ඡා කළා. එතනදී අපි කිව්වා මේ අගෝස්තු මාසේ 23 වෙනිදා මේ සම්බන්ධව හරියට ප්‍රකාශයක් කරන්නට නියමිතයි කියලා. දැන් මේ සම්බන්ධ ප්‍රකාශයක් අපිට ඇහුනේ නැහැ 23 වෙනිදා වෙද්දි. ඇත්තටම මේ සම්බන්ධව තියෙන උනන්දුව නැති වෙලා ගිහිල්ලාද නැත්නම් නීත්‍යානුකූලව ඒ සඳහා ඉඩක් නැද්ද? මොකක්ද මේ සම්බන්ධව මේ වෙනකොට තියෙන වාතාවරණය මනෝජ්?
ඔව් දැන් 2017 පළාත් සභා මැතිවරණ සංශෝධන පනත සම්මත කරන්න කලින් පවතුණු නීති යටතේ පළාත් සභා මැතිවරණේ පවත්වන්න පුළුවන්ද කියලා ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යම් විමසීමක් කරලා තිබුණා. ඒ සම්බන්ධයෙන් නඩු විභාගයේ 23 වෙනිදා පැවැත්වුණා අධිකෘෂි. කොමුණක් ඔවුන් ගත්ත තීරණය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගත්ත තීරණය මේ මාසේ 31 වෙනිදාට කලින් ජනාධිපතිවරයාට දැනුම් දෙනවා කියලා තමයි නඩු විභාගය අවසන් කරමින් පංචපුද්ගල විනිසුරු මණ්ඩල සඳහන් කළේ. කොමුණක් මේ නඩු විභාගයට අතරමැදි පාර්ශ්ව 13ක් පෙනීදලා තිබුණා. ඒ අතරමැදි පාර්ශ්වයෙන් බහුතරයක් කරුණු දක්වලා තිබුණේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන පැනන කියලා තියෙන ගැටලුව පාර්ලිමේන්තුව හරහා විසඳ ගන්න ඕන කියලා. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම්, මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්, මේ වගේ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධානත් අතරමැදි පෙත් සම ඉදිරිපත් කරලා තිබුණා. කොමුණත් මේ පංචපුද්ගල විනිසුරු මණ්ඩල මේ නඩුව විභාග කරලා ගත්ත තීන්දුව අගෝස්තු 31 වෙනිදාට කලින් ජනාධිපතිවරයාට දැනුම් දෙන්න ඔවුන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා. කොමුණත් අපි කිව්වා වගේ 23 වෙනිදා අදාළ නඩු විභාගය අවසන් කළා.
දේශපාලන තොරතුරු අතරතුරේදී අපිට වාර්තා වෙනවා ශ්‍රී ලංකාව රජයක් විදිහට පසුගිය කාල වකවානුවේදී ඇති වුණු යම් යම් මතභේදකාරී වාතාවරණ හමුවේ ගත තීන්දු තීරණ පිළිබඳවත්, ඒ යටතේ මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සම්බන්ධයෙන් ඒවා දැනට පවතින නීතියෙන් වෙනස් කරලීම උදෙසා වන සංශෝධන ගැනීම සඳහාත් යම් කිසි උත්සාහයක් අරගෙන තිබුණා. ඒකට කැබිනට් අනුමැතිය ලැබිලා තිබුණා. මේ සඳහා වාතාවරණය සැකසුනේ කොහොමද? කවුද මේ සඳහා මුල් වනේ? ඒ පිළිබඳව තොරතුරුත් කෙටියෙන් සාකච්ඡා කරමු මනෝජ්.
ඔව් ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ සහ දික්කසාදේ සම්බන්ධයෙන් පහුගිය කාලේ ලොකු කතාබහක් ඇති වුණා. කොමුනාත් මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කරන්න පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය අනුමැතිය හම්බ වුණා. මේට අදාළ යෝජනාව ඉදිරිපත් කළේ තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු ඇමති අබ්දුල් හලීම්, ඒ වගේම අධිකරණ හා බන්දරාගාර ප්‍රතිසංස්කරණ ඇමතිතුමිය තලතාතු කෝරළ ඇමතිතුමිය. මේක සඳහන් වෙන්නේ මේ අදාළ පනත සංශෝධනය කිරීම සඳහා වන ව්‍යවස්ථා කෙටුම්පත් කරන්න නීති කෙටුම්පත් සම්පාදක වෙත ලබා දීලා ඔහුගෙන් උපදෙස් ලබා ගන්න කියලා යෝජනා කරලා තියෙනවා. ඒ අනුව විවාහ විය යුතු වයස, ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය, විවාහ වීම සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමට අදාළ විධිවිධාන, මේ කරුණු සම්බන්ධයෙන් මේ මුස්ලිම් විවාහ දික්කසාද නීතිය සම්මත කිරීමේදී සලකා බලන්න යෝජනා වෙලා තියෙනවා. දිලෘක්ෂි,
හොඳයි. ඒ සම්බන්ධව තැපැල් සහ මුස්ලිම් කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා අදහස් දක්වීමකුත් සිදු කරලා තිබුණා මේ ආකාරයට.
අපි තීන්දු කරා වයස 18ක් වෙන්න ඕන කියලා. හැබැයි ඊට අඩු වයසේ කවර කසාද වෙන්න සිදු වුණොත් ඒ සම්බන්ධව කාදිතුමාගේ අවසර ලබා ගත යුතු වෙනවා. මුස්ලිම් කාන්තාවගේ පාර්ශ්වයෙන් ඉල්ලීම් තිබුණා කාන්තා කාදිවරම් පත් කරන්න කියලා. නමුත් අපේ ආගමික නායකරුන්ගේ විරුද්ධතාවය නිසා කාන්තා කාදිවරම් පත් කරන්න මේ පනතේ ඇතුළත් කරලා නැහැ. සමහර විට පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමේදී සංශෝධන ඇති වෙන්නත් ඉඩ තියෙනවා. පසුගිය කාලේ තිබිච්ච පනතේ කාන්තාවක් කසාද බෙදීමේදී තමන්ගේ දෙමව්පියන් කැමැත්ත පමණයි අවශ්‍ය වෙලා තිබුණා. නමුත් කාන්තාවගේ ඒ එකඟතාවය ගන්න කියලා අපි ඒක වෙනස් කරා. ඒ වගේ තවත් සුළු දේවල් අපි වෙනස් කරා.
මේ අමතරව මේ අප්‍රේල් මාසයේ 21 වෙනිදා සිදුවුණු පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයින් පිළිබඳව කරුණු විමර්ශනය සඳහා පත්කරන ලැබූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අලුත් තීන්දු තීරණ සහ එහි නිල කාලය පිළිබඳවත් සාකච්ඡා කළ යුතුයි. දැන් අපි මේ යටතේ ගිය සතියේදී සාකච්ඡාවට බඳුන් කළා. ඒ වෙනකොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දවස් 3ක් නම් කළා තියෙනවා. මේ දවස් 3න් කැමැති දවසක පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටින්නට කියලා දැනුම් දීලා තියෙනවා කියලා. දැන් මේ වෙනකොට ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඒ සම්බන්ධව තියෙන වටපිටාව පිළිබඳව සවිස්තර ඔබෙන් දැනගන්න කැමති.
ඔව්, දැන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නිල කාලයේ මේ 23 වෙනිදා අවසන් වෙන්න නියමිතව තිබුණා. නමුත් ඒක සැප්තැම්බර් 30 වෙනිදා දක්වා ඒ කාලය දීර්ඝ කරලා තියෙනවා. ජනාධිපතිතුමාට ලිඛිතව මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉල්ලීමක් කරලා තියෙනවා. එතුමාට පහසු දවසක් යන්න කියලා මේ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙන්නෙන්න. නමුත් ගිය සතියේ පැවැත්වුණු මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිතුමා කියලා තිබුණේ මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කියන්නේ නාට්‍යයක්. Taman මේ සඳහා සහභාගි වෙන්න සාක්ෂි දෙන්න බලාපොරොත්තුවක් නැහැ. එතුම දන්න විදිහට නීතියනොත් එහෙම ජනාධිපතිතුමා කැඳවන්න බලයක් නැහැ කියලා ජනාධිපතිතුමාත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡා කරලා තිබුණා. කොමුනත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ලිඛිතව ජනාධිපතිතුමාගෙන් දිනයක් විමසලා තියෙනවා. ජනාධිපතිතුමා සහභාගි නොවුනොතින් ඒ සාක්ෂි විභාගයේ සිදු නොකර අවසන් වාර්තාව සකස් කරන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මේනකොට තීරණයක් අරගෙන තියෙනවා කියලා ඔවුන් සඳහන් කළා. නිල කාලය සැප්තැම්බර් 30 වෙනිදා වෙනකන් දීර්ඝ කරලා තියෙනවා. දිනුක්ෂි,
තේරීම් කාරක සභාව කියන්නේ දේශපාලන නාට්‍යයක්. මේ නාට්‍ය ප්‍රැක්ටිස් කරනවා අරලියගහ මන්දිරයේ හවසට නාට්‍ය පෙන්නනවා පාර්ලිමේන්තුවේ පහුදා උදේට. තේරීම් කාරක සභාවට මම යන්නේත් නැහැ. මම දන්න විදිහට තේරීම් කාරක සභාවට ජනාධිපතිවරයා ගෙන්නන්න පුළුවන් කමක් නැහැ.
යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පත්වීම සම්බන්ධව විශාල ආන්දෝලනයක් පැවතුණා. ඒ සම්බන්ධව තියෙන අන්තර්ජාතික අවධානය, දේශීය වශයෙන් තියෙන අවධානය, ඇතැම් දේශපාලන පක්ෂවල තියෙන විරෝධය, මේ සම්බන්ධව වන යම් කිසි වූ සමාජීය අවධානයක් සහ දේශපාලනික අවධානයකුත් පසුගිය සතිය පුරාම තිබුණා ලංකාව තුළ. ඒ සම්බන්ධවත් ඔබෙන් කෙටියෙන් තොරතුරු දැනගන්න කැමති මනෝජ්.
ඔව්, අපේ රටේ 23 වන යුද හමුදාපතිවරයා විදියට ලොට්ටන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා පසුගිය 21 වෙනිදා යුද හමුදා මූලස්ථානයේදී තමන්ගේ රාජකාරී කටයුතු ආරම්භ කළා. මහේෂ් සේනානායක මැතිතුමාගේ නිල කාලයේ නිමවීමත් එක්කයි ජනාධිපතිතුමා මේ අලුත් පත්වීම සිද්ධ කළේ. විශේෂයෙන් මහේෂ් සේනානායක මැතිතුමාගේ ක්‍රියාකලාපය බොහෝ දෙනෙක් අගය කළා. ඒත් එක්කම තමයි ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා අලුත් යුද හමුදාපතිවරයා විදියට පත් කළේ. මේ පත්කිරීමත් එක්ක විවිධ චෝදනා දේශීය සහ ජාත්‍යන්තර වෙල්ල වෙන්න පටන් ගත්තා. දෙමළ ජාතික සන්ධානයත් රජයෙන් ඉල්ලලා තිබුණේ ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිවරයෙන් ඉවත් කරන්න කියලා. යුද අපරාධ හා මානව හිමිකම් කඩකරා කියලා ඔහුට චෝදනා එල්ල වෙලා තිනවා. ඒ හින්දා කිසිසේත් මේ පත්කිරීම අනුමත කරන්න බෑ කියලා දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහත්මයා, දෙමළ ජාතික සන්ධානයේ නායකයා ඉල්ලීමක් කරලා තිබුණා. ඒත් එක්කම යුරෝපා සංගමයේ කබන්ධ නිවේදනයක් නිකුත් කරලා තිබුණා ඔහුව පත්කිරීම සම්බන්ධයෙන් තමන් විරෝධය දක්වනවා කියලා. ඒත් එක්කම අමරිකාවෙනුත් යම් ආකාරයකින් අදහස් දැක්වීමක් සිද්ධ කරලා තිබුණා. මේ පත්වීම සම්බන්ධයෙන් තමන් දැඩි අවධානය යොමු කරලා තියෙනවා කියලා ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයත් වෙනත් සංවිධානවලනුත් ලේඛනගත කරලා තියෙන ශවීන් සිල්ලා මැතිතුමාට එරෙහි මානවීයකම් උල්ලංඝනය කිරීම පිළිබඳ චෝදනා බරපතලයි. ඒ හින්දා තමන් මේ පත් කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් ඉන්නවා කියලා ඇමරිකාව සඳහන් කරලා තිබුණා. කොමනස් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඒ අනුව ඔහු කියලා තිබුණේ ශ්‍රී ලංකා යුද අමතපතිවරයා පත් කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක්. විදේශීය පාර්ශ්වයන් ශ්‍රී ලංකා රාජ්‍යයේ එහෙම නැත්නම් රාජ්‍ය සේවයේ උසස් කිරීම පිළිබඳ කරන තීරණ සහ අභ්‍යන්තර පරිපාලන ක්‍රියාවලියන්ට බලපෑම් කරන්න උත්සාහ දැරීම යුක්ති සහගත වෙන්නේ නැහැ කියලා ඒක පිළිගන්න බෑ කියලා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරලා සඳහන් කරලා තිබුණා. විශේෂයෙන් පාටලි චම්පිකරණෝ කැමතිතුමත් මේ පත් කිරීම සාධාරණීකරණය කරලා තිබුණා. ඔහුට ඒ චෝදනා එල්ල වෙලා තියෙනවා නම් මේ චෝදනා එල්ල වෙන්නේ පෞද්ගලික කාරණයක් හින්දා නෙමෙයි රට සම්බන්ධයෙන් වෙන කාරණයක් නිසා. ඒ හින්දා ඔවුන්ව ආරක්ෂා කළ යුතු නිසා ඒ පත් කිරීම ජනාධිපතිවරයාගේ කාර්යභාරය කියලා සඳහන් කරලා තිබුණා. දේශීය වෙහෙම් මැදිහත් වීම තිබුණා වගේම විදේශීයව අප්‍රසාදයන් පළ වෙමින් තිබෙනවා. මානුෂ්‍ය මෙහෙයුමේ අවසන් කාලයේදී මානව හිමිකම් උල්ලංඝනය කරා කියලා ශවෙන් සිල්ලා මැතිතුමාට චෝදනා තියෙනවා. ඒවා ඔප්පු කරලා ඒ පිළිබඳව පරීක්ෂණ කරලා අවසන් කරන්න කලින් ඔව හමුදාපති දුරේට පත් කිරීම සම්බන්ධයෙන් එවැනි තත්ත්වයක් තිබෙනවා. කොහොමුණත් ලංකාවේ 23 වෙනි යුද හමුදාපතිවරයා විදිහට වැඩබාරගෙන ශවෙන් සිල්ලා මැතිතුමා කටයුතු කරමින් යනවා.
හැම සිකුරාදාම අපි ඔබට සමීප කරන ලෝවටා විදෙස් විත්ති සංග්‍රහයෙන් අපි මේ සම්බන්ධව කතා බහ කළා. විශේෂයෙන්ම ඇමරිකාව ප්‍රබල රාජ්‍යයක් විදිහට මේ සම්බන්ධව දරන මතවාද සහ ඔවුන් මේ සම්බන්ධව පවත්වූ සාකච්ඡා පිළිබඳවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ඇතුළු සියලුම දෙනා මේ සම්බන්ධයෙන් දරන අදහස් පිළිබඳවත් අපි හෙදී සමාලෝචනයට ලක් කළා. ඒ සම්බන්ධව ඔබට තොරතුරු දැනගත හැකි අපේ වෙබ් අඩවියට ගිහිල්ලා sbs.com.au/sinhalese වෙබ් අඩවියට යන්න. පසුගිය සිකුරාදා ලෝවටා විදෙස් විත්ති සංග්‍රහයෙන් ඒ සම්බන්ධව වන තොරතුරු ඔබට තවදුරටත් වැඩිපුර දැනගැනීමේ හැකියාවක් තියෙනවාගත් මෙහිදී මතක් කර සිටිනවා. එමනම් මනෝජ් අපි ස්තුතිවන්ත වෙනවා ඔබට මේ සතිය පුරාම ශ්‍රී ලංකාවේ දේශපාලනික සහ අනිකුත් වැදගත් කාරණා පිළිබඳව සමාලෝචනයට එක්වීම පිළිබඳව. බොහොම ස්තුතියි. ආයිබෝවන්. අපි ලබන සඳුදා නැවතත් හමු වෙමු.
බොහොම ස්තුතියි දිල්රුක්ෂි. ආයිබෝවන්.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
Hear more stories in your language by visiting sbs.com.au.